ඊළඟට ගරු ගාමිණී වෙලයකට මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, 2014 දිවිනගුම ව්‍යාපාරයේ ලෙස මේ රටේ දරිද්‍රතාවය පිටුදකිමින් ග්‍රාමීය ආර්ථිකය නගා සිටීම සඳහා ක්‍රියාත්මක කොච්චේ සමෘද්ධි ව්‍යාපාරය, එහෙම නැත්නම් දිවිනගුම ව්‍යාපාරය 2015 පත්වන යහපාලන රජය විසින් අකර්මණ්‍ය කරන්න යෙදුණ මුළු මනින්ම ඇමතිවරයා හිරගෙට යවලා, ලේකම්තුමා හිරගෙට යවලා, අධ්‍යක්ෂක ජනරාල්තුමා අත්තරංගුවට අරගෙන හිරගෙට යවලා, අතිරේක අධ්‍යක්ෂක ජනරාල්තුමාත් ඇතුළට යවලා තමයි සමෘද්ධි ව්‍යාපාරයෙන් වැඩගන්න පටන් ගත්තේ යහපාලන රජය විසින්. ලංකාවේ තිබෙන ඉතා විශාලම සුද්ධ මූල්‍ය ආයතනය වන මෙම සමෘද්ධි ව්‍යාපාරය බැංකු සාකා 1074කින් යුක්තයි. සේවකයෝ 20,000කට අධික ප්‍රමාණයක් සේවය කරමින් රටේ තිබෙන ග්‍රාමීය ආර්ථිකය සවිබල ගන්නමින්, රැකියා අවස්ථා උදා කරමින්, ස්වයං රැකියාවලට ණය ලබා දෙමින් ග්‍රාමීය ආර්ථිකයේ තිබෙන දරිද්‍රතාවය පිටුදැකීම සඳහා අති විශාල මෙහෙයක් මේ සමෘද්ධි ව්‍යාපාරය විසින් දිවිනගුම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙමින් තිබුණා. මුළු ආයතනයම අකර්මණ්‍ය කළා. විධායක ශ්‍රේණියේ නිලධාරීන් හිටියා ගරු සභාපතිතුමනි 30කට ආසන්න ප්‍රමාණයක්.
තව විනාඩි දෙකක් තිබෙනවා.
2015 පත්තු ව්‍යාපාර රජයේ මුලින්ම කළේ මේ නිලධාරීන් හිතූ අතර මාරු කරලා දාලා ඒ අයගේ බලතල අහෝසි කළා, ඒ අයගේ සම්පත් ඉවත් කළා, ඒ අය අකර්මණ්‍ය කිරීම. එහි ප්‍රතිඵලය තමයි 2019 අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රජයේ බාර ගන්න තාක් කල් ඒ විධායක නිලධාරී මට්ටමේ සේවකයන්ගෙන් සේවයක් මේ රටට ගන්න නොහැකි තත්ත්වයට පත් කර තිබීම. ඒ වගේම තමයි ඒ හරහා ලංකාවේ ක්‍රියාත්මක වෙච්චි ඉතා විශාලම සුද්ධ මූල්‍ය ආයතනය අකර්මණ්‍ය කළා. තමන්ගේ ගජමිතුරු හවුල්කාර මූල්‍ය සමාගම් වලට ගමට ගිහිල්ලා ගිනි පොලියට ණය දීලා ග්‍රාමීය ආර්ථිකයේ මුදල් සූරා කණ්ඩ අවස්ථාවක් මේ ක්‍රමයේ පැවති යහපාලන රජයේ විසින් තම ගජමිතුරු පාලනයට අත්පත් කළා දුන්නා. ඒ ප්‍රතිඵලයේ තමයි පරිගණක ගත වෙමින් තිබිච්ච වැඩසටහන මුළුමනින්ම අකර්මණ්‍ය වුණා. සේවක ප්‍රතිලාභ නැතුව ගියා. සේවක ව්‍යවස්ථාවක් හදමින් හිටියා, සේවක ව්‍යවස්ථාව අඩාල වුණා, සේවකයන්ගේ උසස්සීන් නැති වුණා. හැබැයි අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් සතුටු වෙන්න ඕනි, 2019 ජනාධිපතිතුමා පත්වීමෙන් පසු COVID-19 වසංගතය තුළදී මේ රටේ ග්‍රාමීය ජනතාව නගා සිටිවිලා එයාගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ දස දහසක් පමණ සේවකයන් විසින් කරන ලද අනුපමය සේවයට මේ අවස්ථාවේදී මේ සභාවේ ආචාර්ය ගෞරවය පුද කරන්න ඕනි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම තමයි මේ ආයතන දැනට විශාල ප්‍රශ්න ටිකක් විශාල ප්‍රශ්න ටිකක් තියෙනවා විසඳගන්න. විධායක නිලධාරීන්ගේ උසස්සීන් ලබා දීම මුලින්ම ඇනහිටලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා. අතරමඟ නතර වෙලා තිබෙන සේවා ව්‍යවස්ථාව මුළු මනින්ම සකස් කළා, අනුමැතිය ලබා ගන්න ඕනි. වසර 20ක සේවා කාලය සම්පූර්ණ කරලා තිබෙන විශාල සේවක සංඛ්‍යාව MN4 එහෙම නැත්නම් 3 වෙනි ශ්‍රේණිය නවත්තලා තිබෙනවා. ඒ අයට උසස්සීන් ලබා දීමේ ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. ඒ වගේම තමයි තරඟ විභාග කඩිනමින් පවත්වලා අදාළ උසස්සීන් ලබා දීම, මුළු බැංකු පද්ධතිය පරිගණක ගත කිරීම සහ මේ සමස්ත ව්‍යාපාරය හරහා ග්‍රාමීය ආර්ථිකය උත්පාදන ආර්ථිකය බවට පත්කරන තිබෙන වැඩපිළිවෙල කඩිනමින් ගමට ගෙන යන්න මේ සියල්ල ක්‍රියාත්මක කළ යුතු බවට යෝජනා කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා. බොහොමත්ම ස්තුති.
බොහොම ස්තුතියි. මේ ළඟට සමන්ප්‍රිය හේරත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුරාසුර නරුඩේ ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම 1995 වර්ෂයේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ නමින් පිහිටවන ලද මම හිතනවා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විදිහට අපි මේ අවස්ථාවේ සේවයට බැඳුන 1950 වැටුපට මම හිතනවා අද විශාල දැවැන්ත වෘක්ෂයක් මෙන් අතුපතර විහිදී ගිහිල්ලා අද ජනතාවට සේවය කරන ආයතනයක් තියෙනවා නම් ඒ සමෘද්ධි දිවිනැගුම දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඒ ආයතනය කියන මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි දන්නවා විශාල කාර්යභාරයක් අපි දන්නවා COVID-19 වසංගතය හමුවේ මේ දිවිනැගුම සංවර්ධන නිලධාරීන් හරහා සිද්ධ වුණා. ඒ වගේම අපි දන්නවා අද මේ රටේ 22,000ක් විතර වෙච්ච සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, ඒ වගේම කළමනාකරුවන් ඉන්නවා 3,200ක්, ඒ වගේම බැංකුවල සේවය කරනවා 5,363ක්, බැංකු සංඛ්‍යාව ගත්තොත් එහෙම 1,073ක්. ඉතින් අද විශේෂයෙන්ම පහුගිය රජයේ කාලේ මේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට තිබුණේ කුඩම්මාගේ සැලකිලි. ඒ කුඩම්මාගේ සැලකිලි නිසාම අපි දන්නවා මේ ගමේ ජනප්‍රිය වෙච්චම චරිතයක් බවට පත් වෙලා හිටියා සමුදු සංවිධානය. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම දිලිඳුකම පිටු දැකීමේ ඒ වැඩසටහන් වලදී නායකත්වය ගත්තේ ගමේ ඉන්න සමුදු සංවිධානය. ඉතින් ඇත්තරම අද කියන්න ඕනේ බොහෝ අය ඉන්න අවුරුද්දක් විශ්‍රාම ගිහිල්ලත් තමන්ගේ විශ්‍රාම වැටුප හිමි නොවන නිලධාරීන් ඉන්නවා. ඒ වගේම අර සේවා ව්‍යවස්ථාව ගැන කතා කරා. ඇතර මේ සේවා ව්‍යවස්ථාව කැටි කිරීම මම හිතන්නේ මේ අවස්ථාවේ අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒක නැත්නම් අපි මේ අවස්ථාවේ අවධානය යොමු කරන්න කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම අද සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ දිලිඳුකම පිටු දැකීමට ගිහා ගිය විශේෂයෙන්ම ගෙදර ඉන්න ළමයාගේ ඉඳන් මම හිතනවා ඒ අවශ්‍ය දායකත්වය ලබා දීලා ඒ දරුවාගේ අධ්‍යාපනය දක්වාම කරන්න පුළුවන් උපරිම ශක්තියෙන් මම හිතනවා ඒ සමෘද්ධි ව්‍යාපාරයේ හරහා තමන් ඒ දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට පවා විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට ඒ නිවාස යෝජනා ක්‍රම ඇති කරලා ඒ වගේ මහ දැවැන්ත හයියක් ලබා දුන්න වැඩසටහන තමයි සමෘද්ධි ව්‍යාපාරය කියන්නේ. ඉතින් ඇත්තරම අපි මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ පහුගිය ආණ්ඩුවේ මේ සමෘද්ධි සංවල් ධාරීන්ට ඡන්දය ඉල්ලීම පවා මම හිතන් තහනම් කරපු යුගයක් වාට යුගයේ පත් වෙලා තිබුණා. ඒ වගේම මේ බැංකුවල තිබිච්ච මුදල් යොදවලා පහුගිය ආණ්ඩු කාලේ හිටපු විශේෂභාර අමාත්‍යවරයා ටී-ෂර්ට් ගහලා මම හිතන්නේ මේ ව්‍යාපාරයේ ආරමුණවත් නොදන්න ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපේ මේ අවස්ථාවේ අපේ ශෝකය බලවත් දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ඉතින් අපේ අවසාන වශයෙන් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මම දැන් කතා කරන නම් විශාල වශයෙන් කරුණු කාරණා ගණනාවක් තිබුණත් මේ අවස්ථාවේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මුරාසනාරූඪ ගරු මන්ත්‍රීතුමාට ස්තුති විනයයි මම නිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ගරු දොළවත්ත මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුරාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම නොයෙකුත් රජයන් තුළ දිලිඳු ජනතාව නගා සිටුමේ වැඩපිළිවෙළක් තිබෙනවා. එකී වැඩපිළිවෙළ තුළ සමෘද්ධිය කියන්නේ අපි කවුරුත් දන්න අපිට දැනෙච්ච ජනතා ව්‍යාපාරය. මේ සමෘද්ධියේ ජීවනාලිය වෙන්නේ සමෘද්ධි නිලධාරීන්. පෞගිය කාලේ පුරාවටම රටක් හැටියට මුහුණ දුන්නු සෑම ප්‍රශ්නකදීම ඒ දුප්පත් මිනිසුන්ගේ දුප්පත් ජනතාවගේ තමන්ට නායකත්වය දෙන්න තමන්ට සරණක් වෙච්ච නිලධාරීන් තමයි සමෘද්ධි නිලධාරීන්. ප්‍රථමයෙන්ම මේ අවස්ථාවක් කරගන්නවා මේ නිලධාරීන්ට අපේ ප්‍රණාමය කරන්න. විශේෂයෙන් ඒ නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් අපි කතා කරනකොට ඒ නිලධාරීන්ට අද අපි පැහැදිලිවම කියන්න ඕනේ ඔවුන්ගේ විශ්‍රාම වැටු පිළිබඳ විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලුවට රජයක් හැටියට මැදිහත් වෙලා ඉතමත් කඩිනම් විසඳුම් ලබා දීම කළ යුතුයි. මොකද හේතුව තමන් ජීවත් වෙච්ච
විනාඩි දෙකක් ඔබතුමාට ලැබෙනවා.
ජීවත් වෙච්ච ක්‍රමවේදයත් එක්ක විශ්‍රාම වැටුප කියන වැටුපක් නොමැතිව ජීවත් වෙනකොට විශ්‍රාමයට නොමැතිවීම තුළ ඔවුන්ට ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඒකම පැහැදිලිවම මේ සමෘද්ධි නිලධාරීන් පෞගේ කාලේ පුරාවටම වැඩ කළේ තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන හිතන්නේ නැතුව මේ කොරෝනා සමයතුම. ඒ අය පැහැදිලිවම ජනතාව ඉන්න තැනට ගිහිල්ලා ජනතාව හමු වෙලා ඒ කරන කාර්ය තුළ ඔවුන්ට අපි ඔවුන් විශේෂයෙන්ම ඔවුන් වැඩිපුර ඇගීමකට ලක් කරන්න ඕන. විශේෂයෙන්ම ඔවුන්ට තිබිච්ච සාමාන්‍ය ජනතාවට තිබිච්ච අයිතියක් වෙන ඔහුගේ ඔවුන්ට ඡන්ද ඉල්ලීමේ අයිතිය ඉවත්වීම ඉතාමත් අදූරදර්ශී ක්‍රියාවක්. ඒ සම්බන්ධයෙන් නව නීති පනවල එකී තත්ත්වය වෙනස් කරලා ඔවුන්ට යම් හැකියාවක් ලබා දෙන්න තුනනම් එය සුදුසුයි කියන යෝජනාව මේ අවස්ථාවේ කරන්න ඕනේ. විශේෂයෙන්ම ජනතා ව්‍යාපාරයක් හැටියට සමෘද්ධි නිලධාරීන් හා ගැටුණු ඒ දිලිඳු ජනතාව සම්බන්ධයෙන් අපි තවදුරටත් මේ ව්‍යාපෘතිය ඉදිරියේදී පවත්වාගෙන යන්න නැති ව්‍යාපෘතිය බවට පත් කිරීම තමයි අපේ අවශ්‍යතාවය. ජනතාවට මාළුව දෙනව වෙනුවට ජනතාවට බිලිපිත දීලා ජනතාව කකුල් දෙකෙන් හිටගැනීමේ ව්‍යාපාරයක් හැටියට සමෘද්ධි ව්‍යාපාරය සමෘද්ධි නිලධාරීන් මේ සියලුම දෙනා එකතු වෙලා මේ වැඩ කරන්නේ මේ රටේ දිලිඳු ජනතාව අකාමකා දාලා මේ රට සංවර්ධන රටක් බවට පත් කර ගැනීම සඳහායි. ඒ යන ගමනේදී එකී කාර්යයක දායක වන නිලධාරීන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සුපසාධන සම්බන්ධයෙන් අපි පැහැදිලිවම මැදිහත් වෙලා කටයුතු කළ යුතු කියන යෝජනාව මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැති. බොහොම ස්තුතියි.
මේ ළඟට ගරු චාමර සම්පත් ගරු මන්ත්‍රීතුමා විනාඩි 3ක කාලයක් ඔබතුමාට ලැබෙනවා.
ගරු මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අද සමෘද්ධි ව්‍යාපාරය හොඳ වැදගත් අවස්ථාවකට අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට අපි මම කතා කරන්නේ. සමෘද්ධියේ ගොඩක් කැමැතිවරු හිටියා. ගොඩක් වැඩ කරපු අය හිටියා. අපිට අමතක කරන්න බැරි චරිතයක් සමෘද්ධිය ගැන කතා කරනකොට SB දිසානායක මහත්මයා. 95 SB දිසානායක මහත්මයා තමයි මේ සමෘද්ධි ව්‍යාපාරේ පටන් ගත්තේ. විවිධ සහනාධාර වැඩ පිළිවෙල් මේ රටේ බිහි වුණාට සමෘද්ධිය තාමත් මේ රටේ පවතින සමෘද්ධිය තමයි අදත් පවතින්නේ. ඒ නිසා මම මේ වෙලාවේදී කියන්නේ විවිධ ඇමතිවරු මේක බාරගත්තා. හොඳ දෙයට හොඳයි කියන්න ඕන. ගිය සැරේ අනුරාධපුරයෙන්ම මේ සැරේ සමෘද්ධි ඇමතිකම තියෙන අනුරාධපුරයට. හැරිසන් උත්තිරියා හැරිසන් හිටපු ඇමතිවරයෙක් කැඩිරිඩ හැරිසන් මොනවාරි කරන්න බැලුවා සමෘද්ධියට. හැරිසන් මොනවාරි කරන්න හදනකොට අම්පාරේ පට්ට හොරෙකුට ගියා හෙලිකොප්ටරේ ගිහිලා හොරකම් කරන්න සමෘද්ධි. හෙලිකොප්ටරේ ගිහිලා තමයි සමෘද්ධි හොරකම් කරන්න පටන් ගත්තේ. ටී ෂර්ට් එක හැම දෙයකින්ම හෙලිකොප්ටරේ ගිහිලා හොරකම් කරන්න පටන් ගත්තා සමෘද්ධි. හෙලිකොප්ටරේ ගිහිලා තමයි සමෘද්ධියේ සමෘද්ධියට වැඩේ දුන්නේ. ඒ ගැන මම මෙතනදී වගකීමෙන් කියන්න ඕන. අපි හොඳ දෙයට හොඳයි කියනවා. හැරිසන් යමක් කරන්න පටන් ගත්තම හැරිසන්ට කරන්න හම්බුනා. හැරිසන්ගෙන් මාරු කළා දුන්නා අම්පාරට. අම්පාර දීලා ගුවන් යානයෙන් හොරකම් කරන්න පටන් ගත්තා. ඒසම මේ සමෘද්ධියට සාධාරණ ඉෂ්ට වෙන්න ඕන අදවත්. හෙටින් අපි සමෘද්ධියත් එක්ක ආවේ දේශපාලනට. අපි ගොඩක් අය සමෘද්ධියත් එක්ක තමයි අපි සමෘද්ධිය පිටිපස්සෙන් ආපු දේශපාලනේ කරපු අය අපි. ඒ නිසා අපි විද්‍යාවන්ත ව්‍යාපාරයක් මේ ව්‍යාපාරේ මේක අතරමඟ නවතින්න බෑ. මේ ව්‍යාපාරයට හොඳ නායක ගරු ඇමතිතුමා ඉන්නවා මෙතන. ඇමතිතුමා ඔබතුමාට මේ ව්‍යාපාරේ ගොඩලාන්න දින අවසාන ඇමතිවරයා ඔබතුමා වෙන්න පුළුවන්. මේක ස්ථීරත්වයට පත් කරන්න මේ වගකීම ගන්න. ඒ වගකීම මොකද අවුරුදු 60 පැනපු සමෘද්ධි නිලධාරීන් අද ඉන්නවා විශ්‍රාම වැටුපන් ඈ. ඒසැයි ඒ වෙනුවෙන් ඔබතුමාගේ වගකීමක් තියෙනවා. ඔබතුමාට පැවරලා තියෙන අමාත්‍යංශය මේ අමාත්‍යංශේ ලොකු වැඩක් කරන්න වෙනවා මේ මේ කාලය තුල. අනේ මේ අමාත්‍යංශය ඔබතුමාගේ පියත් දේශපාලනේ හිටියා. ඔබතුමාගේ පියා වෙනුවෙනුත් විශාල කැපකිරීමක් කළා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි අය ඔබතුමා වෙනුවෙනුත් විශාල කැපකිරීමක් කළා. ඒ දේශපාලනේදී අපි කියන්නේ ඒ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මේක ආරක්ෂා කරලා දෙන්න ඕනේ අපේ ජගත් කුමාර සහෝදරයාට. මම ස්තුතිවන් දෙනවා මේ වෙනුවෙන් අපි වෙනුවෙන් ඔබතුමා සියලු දෙනා වෙනුවෙන් මේ යෝජනාව ගැනීම ගැන කියන පණිවිඩය දෙමින් මම නිහඬ වෙනවා.
මේ ළඟට ගරු මංජුලා දිසානායක ගරු මන්ත්‍රීතුමේ විනාඩි 3ක් ඔබතුමියට ලැබෙනවා.
මුලසනාරිගුඩ ගරු මන්ත්‍රීතුමනි, මට අවස්ථාව ලබා දීම පිළිබඳව මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ සමෘද්ධි ව්‍යාපාරයට වසර 25ක් සම්පූර්ණ වෙන මේ මොහොතේ සමෘද්ධි ව්‍යාපාරයේ තුලින් බිහි වුණ නායකයෙක් විදිහට අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමා ගෙනා යෝජනාවට මමත් එකතු වෙන්නේ. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ශාලින් දිසානායක අමාත්‍යතුමා, සමෘද්ධි නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වගේම ජාතිය ගොඩනැගීමේ අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරද්දී සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක එකට බද්ධ වෙලා කටයුතු කරපු අමාත්‍යවරයෙක් විදිහට එතුමත් එක්ක මමත් මේ ව්‍යාපාරය තුළ ජනතාවත් එක්ක ඒ ව්‍යාපාරය තුළ කටයුතු කරන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වගේම සමෘද්ධි ව්‍යාපාරය තුළ ඉන්න සියලු දෙනා එක්ක ඒක රාශි වෙලා අත්වැල් බැඳගත් කෙනෙක්. ඒ නිසා මේ රටේ දිලිඳුකම තුරන් කරන්නට සමාජ සවි බලගන්වන්නට ආරම්භ කරපු දැවැන්ත ව්‍යාපාරයක් විදිහට මේ ව්‍යාපාරය තුළ ඉතා විශාල කාර්යභාරයක් මේ රට තුළ සිද්ධ වුණා. එදා 32%ක් පමණ තිබුණ දිලිඳුකම 6.6%-7%ට පල්ලෙහා අගයකට ගේන්නට අපේ සමෘද්ධි සංවර්ධන නිලධාරී මහත්මීන් ඉතා වෙහෙසක් ගත්ත දායකත්වයක් දුන්නා. ඒ වගේම පහුගිය COVID-19 වසංගතය කාලේ අපි දැක්කා ගම් දනා උපුරා ඇවිදලා මේ අතිගරු ජනාධිපතිතුමා ගෙන ගිය වැඩපිළිවෙලට ශක්තිය දෙන්නට අපේ සමෘද්ධි ව්‍යාපාරය තුළ දායකත්වය දුන්න ලබා දුන්න දායකත්වය අපි අගය කරනවා. ඒ වගේමයි මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ මේ වසර 25ක් ගත වෙනකොට මේ අයගේ සමෘද්ධි ව්‍යාපාරය තුළ ඉන්න සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ විතරක් නෙමෙයි මේ සමෘද්ධි ව්‍යාපාරයේ ඉදිරියට ඇරගෙන යන්නට කුඩා කණ්ඩායම් විදිහට ගමත් එක්ක ඒකාබද්ධ වුණ බිම් මට්ටමේ ඉන්න විශාල පිරිසක් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට දායකත්වයේ දුන්නා. ඒ සියලු දෙනාටම අපේ ගෞරවයේ ප්‍රණාමයේ පුද කරනවා වගේම මෙතෙක් වෙලා කතා කරපු සියලු දෙනාම කතා කරපු විවිධ ප්‍රශ්න ගැටලු රාශියක් මේ සමෘද්ධි ව්‍යාපාරයේ තුල දායකත්වයේ දෙන අපේ නිලධාරීන් තුල තියෙනවා. ඒ අයගේ ඒ ප්‍රශ්න ගැටලු විසඳලා ඔවුන්ගේ සැඳෑ සමය ගත කරන්නට යහපත් වෙන වාතාවරණයක් මේ අපේ 8 වෙනි පාර්ලිමේන්තුව තුලින් නිර්මාණය කරලා දිය යුතුයි කියන යෝජනාවත් අදහසත් එකතු කරමින් මට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් නැවත වාරයක් මේ දවැන්ත ව්‍යාපාරයේ ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්නට කටයුතු කරපු සමස්ත සමෘද්ධි ව්‍යාපාරයේම ඉහළ තලයේ ඉඳලා පහළ බිම් මට්ටමේ සමෘද්ධි ප්‍රතිලාභියා දක්වා සියලු දෙනාටම අපේ ගෞරවයේ ප්‍රණාමයේ පුද කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඊළඟට පිළිතුරු කතාව සඳහා ගරු අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මැතිතුමා.
ගරු මුලාසනාරෝඩ මැතිතුමනි, ජගත් කුමාර මැතිතුමා විසින් ගෙන ආපු කල්තැවීමේ යෝජනා විවාදයේදී ඒ ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් මම හිතනවා වෙනදා කල්තැවීමේ යෝජනාවලට වඩා ඉතාම උනන්දුවෙන් අද මන්ත්‍රීතුමාලා අදහස් දැක්වීම සිදු කරා. ඒ අනුව විශේෂයෙන්ම අපි දන්නවා මේ සමෘද්ධි ව්‍යාපාරය, ඒ සේවක මණ්ඩලය අපේ රටේ දිලිදුකම පිටු දකින්නත්, ඒ වගේම මේ රටේ දිලිදු ජනතාව සවිබාල ගැන්වීම සඳහා නායකත්වය දීපු කණ්ඩායමක් හැටියට විවිධ ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. ඒකම මන්ත්‍රීතුමා මතු කරා වගේ විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වෙච්ච අවධියේදී එක පැත්තකින් සමෘද්ධි සහනාධාර ලාභීන් වෙනුවෙන් ගත්ත යම් යම් ක්‍රියාමාර්ග, ඒ වගේම අනික් පැත්තෙන් ඒ නිලධාරීන්ගේ ගැටලු නිරාකරණය කිරීමට ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධෙනුත් සමාජයේ එතරම් සුභවාදී තත්ත්වයක් නෑ. දැන් අපි ගත්තොත් අපි දැක්කා මේ යෝජනාව තුළම ප්‍රකාශ කරනවා කතිකයන් මේ දේශපාලනය මත මේ සමෘද්ධි ප්‍රතිලාභීන් තේරුවා කියන කාරණය. ඒක ඉතාම පැහැදිලියි. මොකද මේ දත්ත දිහා බලද්දී 2013, 2014, 2015 එවැගේම 2016 කියන අවුරුදුවල සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 114 ඉක්ම වූ සංඛ්‍යාවක් හිටියේ. ඒකම 2017 අවුරුද්ද වෙද්දී 13,88,000කට මේ ප්‍රතිලාභීන් සංඛ්‍යාව අඩු වෙනවා. 2018 අවුරුද්දේ 13,88,000යි. හැබැයි හදිසියෙම 2019 අවුරුද්දේ පවත්වන්න නියමිතව තිබිච්ච ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන 13,88,000 ප්‍රතිලාභීන් සංඛ්‍යාව 118 දක්වා වැඩි කරන්න පැවති ආණ්ඩුව තීන්දුව කරා. එතන තීන්දුව ගත්තේ වසමේ ඉන්න සමුදි සංවද නිලධාරීතුමා නෙවෙයි, ඔවුන් ලබා දීපු නිර්දේශ කුණුකූඩට දාලා දේශපාලන අවශ්‍යතාවය මත පැවති රජයේ නියෝජනය කරපු දේශපාලන මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය මත තමයි මේ ප්‍රතිලාභීන් තේරීම සිදු කරේ. ඒ අනුව අසාධාරණයක් මේ 13,88,000 දක්වා වැඩි කරදි සිදු වෙලා තියෙනවා කියන එක ඉතා පැහැදිලිව පේන්න තියෙනවා. ඒ ගැන තොරතුරු ලබා දෙන්න කියලා මම අමාත්‍යංශ ලේකම්තුමාගෙන් අද දිනේදී ඉල්ලීමක් කරා. විශේෂයෙන්ම මේ ලබා කොතෙක් දුරට මේ හදිසි වැඩි කිරීම තුළ, මැතිවරණ ඉලක්ක කරගත්ත වැඩි කිරීම තුළ නුසුසු කණ්ඩායමකට ලැබිලා තියෙනවද කියන එක. මොකද අද දිනේ මේ රටේ සැබවින්ම සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු කණ්ඩායමක් ඉදිද්දී ඒක නොලැබිය යුතු කණ්ඩායමකට ලබා දෙන්න ඒ ආණ්ඩුව කටයුතු කරා. ඊළඟට මේ සේවක ගැටලු සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වෙච්ච හැම අවස්ථාවකදීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් තමයි තමන්ගේ රැකියාව සම්බන්ධයෙන් බරපතලම අවිනිශ්චිතභාවයට අරගෙන යන්නේ. 2014 අවුරුද්ද වෙද්දී මේ දිවිනැගුම පනත ක්‍රියාත්මක වෙලා 2013 අවුරුද්දේ ඒ අවස්සේ සංශෝධන අපි අරගෙන ඇවිල්ලා අලුතෙන් හඳුන්වලා දීලා ඔවුන්ට අවස්ථාවන් කීපයක් ඔවුන් කැමති ආකාරයට රාජ්‍ය සේවයට, ස්ථිර සේවයට, විශ්‍රාම වැටු ලබන සේවයට ඔවුන්ට ලැබෙන්න ඒ කටයුතු කරලා තියෙන අවස්ථාවක ඒ අපේ ආණ්ඩුව වෙනස් වීමත් සමගම නිවැරදි කළගත යුතු කාරණා නිවැරදි කිරීමට ඒ ආණ්ඩුව කටයුතු කරේ නැහැ. ඒ අනුව ප්‍රධාන කරුණු කීපයක් මම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම මේ දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යූහය සම්බන්ධයෙන් අපි අලුත් පියවරක් සකස් කරලා තියෙනවා වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කරලා ඒක තව සති දෙකක් විතර යද්දී අපිට පුළුවන් වෙයි ඒ අපේ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ වෘත්තීය සමිති අතර ඇතිවෙච්ච සාකච්ඡාවේ එකඟතාවය තුළ අපිට යම් අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි ඒ සැලැස්ම තුළ ඒ දෙපාර්තමේන්තුවේ සංවිධාන ව්‍යුහය නිර්මාණය වීමත් සමගම අනුමත වීමත් සමගම මේ උසස් වීමේ ක්‍රියාපටිපාටිය ඇතුළු දැවෙන ප්‍රශ්න රාශියකට පිළිතුරු ලැබීම සිදුවේ. ඒකම අපි දන්නවා සමෘද්ධි පනතේ නව සේවකයන් ලෙස සේවයට බැඳුණු නිලධාරීන්ගේ වැටුපට අදාළ ශ්‍රේණියේ ආරම්භක වැටු පියවර 2014-1-3 දින සිට පිහිටුවීමට මේ වෙනකොටම අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. අමාත්‍ය මණ්ඩලය විසින් එම සංදේශය ජාතික වැටුප්පා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිරීක්ෂණය සඳහා ආ නිර්දේශ සඳහා යොමු කරලා තියෙනවා. ඒ සඳහා අපි අමාත්‍යංශයේ මැදිහත් වෙලා ඉතාම කඩිනමින් ඒ නිර්දේශ ලබාගෙන කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම වසර 20ක් සම්පූර්ණ කර ඇති නිලධාරීන් පළවෙනි ශ්‍රේණියට උසස් කිරීම සඳහා අවශ්‍ය දෙවන කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණයෙන් එම නිලධාරීන් නිදහස් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිර්දේශ නිරීක්ෂණ සහ නිර්දේශ සඳහා කැබිනට් මණ්ඩලය ඒ සඳහා අනුකමිටුවක් පත් කළා තියෙනවා. ඒ අනුව ඒ අනුකමිටුව විසින් ලබා දෙන නිර්දේශ අනුව අපි ඒ තියෙන ගැටලුව निराකරණය කරන්න කටයුතු කරනවා. ඒ වගේම මුල් සේවා මනාපය පළ කර ඇති නිලධාරීන් විසින් ලබාගෙන ඇති සේවක අර්ථසාධක අරමුදලේ 60% රජයේ දායකත්වය ඇතුළු රජයට ආපසු ගෙවිය යුතු මුදල වාරික 60%කින් ගෙවීම වෙනුවට වාරික 120 දක්වා වැඩි කර ගැනීම සඳහා එකඟතාවයක් අපි උච්ච සමිතිත් එක්ක ඇති කරගත්තා. ඒ අනුව ඒ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළා තියෙනවා. ඒ අවශ්‍ය නිර්දේශ සහ නිරීක්ෂණ ලැබුණාට පස්සේ අපිට පුළුවන් වෙනවා ඒ අනුකමිටුවේ නිර්දේශ අනුව ඒක ක්‍රියාත්මක කරන්න. ඒකම අපි දන්නවා සමෘද්ධි පනත අනුව දිවි නැගුම පනත අනුව ආයතන කීපයක්කින් සේවකයන් අන්තර්ග්‍රහණය කර ඒ අන්තර්ග්‍රහණය කර ගැනීමේදී වැටුප් කේතය ලබා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශ කිහිපයක් අපිට නැවත ඉදිරිපත් කරන්න සිදු වෙනවා. මොකද ඒක 2019 නොවැම්බර් මාසෙන් පස්සේ පිහිටවපු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් සමහර කැබිනට් පත්‍රිකා නැවත නව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි එම ගැටලු निराකරණය කිරීම සඳහා. ඒ වගේම ජගත් මන්ත්‍රීතුමා මතක් කළා වගේ සමුදි සංවර්ධන නිලධාරීන් සඳහා MM3 වැටු කාණ්ඩය ලබා ගැනීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශයත් අපි ඉදිරිපත් කළ තියෙනවා. ඒ ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල සංදේශය තුළ යම් යම් නිවැරදි කර ගැනීම කීපයක් කිරීමට අවශ්‍යයි. අපි ඒ ගැන පහුගියදා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරා. ඒ අනුව අපිට පුළුවන් වෙනවා ඒ MM3 වැටු කාණ්ඩයට ඒ අවශ්‍ය උසස් වීම ලබා දෙන්න ඒ කටයුතු සිදු කරන්න. ඒ වගේම මේ වෙනකොට සමහර නිලධාරීන්ගේ තාම පත්වීම් ලිපි ලැබිලා නැහැ. ඒ නිලධාරීන් කීපට ඒ පත්වීම් ලිපි ලබා දෙන්න තියෙනවා. ඔවුන්ට අපි මේ වෙනකොටම දැනුම් දීලා තියෙනවා. ඔවුන්ගේ පෞද්ගලික ලිපි ගණුවල තියෙන යම් යම් අඩුපාඩු සකස් කරලා එවන්න කියලා ඒ ආවහම ඒවා ලබා දීමට අපි කටයුතු කරනවා. ඒ වගේම තවත් මියගිය සහ විශ්‍රාමගිය අයට විශ්‍රාම වැටුප් හා වැන්දපු අනද්දරු විශ්‍රාම වැටුප් ගෙවීම මේ පිළිබඳව අපි සාකච්ඡාවට කිහිපයක් පවත්වලා තියෙනවා. ඒ සඳහා ලිපිගණු කිහිපයක් යාවත් කාලින් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. වගේම අපි ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගෙන ඒ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වර්ෂ 25කට වඩා වැඩි සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන නිලධාරීන් වෙනුවෙන් වැටුප් පරිමාණයේ විශේෂ ශ්‍රේණියක පිහිටුවීමට මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා තව වට කීපයක් පැවැත්වීමට නියමිතයි. අපි අපිට පුළුවන් වෙයි මේ ගැටලුවට අවශ්‍ය ඒ සියල්ල සකස් කරලා දෙන්න. ඒ ආදී වශයෙන් ගත්තාම මම හිතනවා අපි රජයක් හැටියට අපේ රටේ රාජ්‍ය සේවයේ විශේෂයෙන්ම මේ රටේ ජීවනාලිය වෙච්ච මේ සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කරලා ප්‍රතිලාභින් ඒ ප්‍රතිලාභ ලබනවා වගේම නිලධාරීන්ට සාධාරණයක් ඉටු කිරීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ආණ්ඩුවත් බාර අරගෙන තියෙනවා. එහෙනම් අපි නැවතත් මේ සභාගරු සභාවට ඉදිරිපත් කරන කාරණේ තමයි මේ වෙනකොට අපි කිසිම තීන්දුවක් දෙපාර්තමේන්තුව හැටියට තනියම අරගෙන නැහැ. අමාත්‍යංශය හැටියට ඒකපාර්ශ්වීයව අරගෙන නැහැ. අපි ගන්න සෑම තීන්දුවක්ම ඒ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා වෙන පරිදි, වෘත්තීය ගරුත්වය ආරක්ෂා වෙන පරිදි ඔවුන්ට සිදු වෙච්ච අසාධාරණ නිර්මාණය වෙලා निराකරණය කළා තමයි ඒ විසඳුම් ලබා දෙන්නේ කියන කාරණාව ඉතා පැහැදිලිව කියන්න ඕනි. ඒ වගේම මේ මතු කරපු කාරණාව තමයි අනික් මේ ටී-ෂර්ට් සම්බන්ධයෙන් තිබ්බ කාරණාව. මේක ඉතාම ප්‍රසිද්ධ රහසක්. ඒ ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ දෙනවා වගේම එහා සමාන බරපතල වියදමක් තමන්ගේ පක්ෂයේ ප්‍රවර්ධනය සඳහා පැවති යහපාලනය භාවිතා කරා විතරක් නෙවෙයි, ඒ විෂයභාර ඇමතිවරුන්ට චෝදනාවක් තියෙනවා. විෂයභාර ඇමතිවරුන්ගේ තමන්ට අයත් පෞද්ගලික ආයතනවල ඒ කර්මාන්ත ශාලාවල නිපදවපු ටී-ෂර්ට් ලබා ගැනීමට කටයුතු කරා කියන කාරණාව, ඒ ගැන අපි තොරතුරු මම අමාත්‍යංශයෙන් ඉල්ලලා තියෙනවා. ඒ වගේම වෘත්තීය සමිතියේ සම්බන්ධයෙන් අපිට තොරතුරු ලබා දීලා තියෙනවා. අල්ලස්සා දූෂණ කොමිෂමට ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වෙලා තියෙනවා. අපි අමාත්‍යංශයෙන් ඒ තොරතුරු ලබාගෙන මේ සභාවට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන්න වගේම එහිදී අවභාවිතාවක් සිදු වෙලා තියෙනවා නම් කිසියම් ආකාරයක රාජ්‍ය මුදල් අවභාවිතාවක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්නත් ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන කාරණාව ප්‍රකාශ කරමින් අපේ රටේ අද සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරන්න, ඒ සමෘද්ධිය මුද්දරය ලබන කණ්ඩායම්, එවැගේම නොලබන කණ්ඩායම් මේ අයගේ රුහේ ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල මේ වෙනකොටම ආරම්භ කරන්න සැලසුම් හදලා තියෙනවා. වගේම මේ සඳහා මුදල් වෙන් කිරීම අපි 2021 අයවැය ලේඛනයේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිවරයා හැටියට ඉදිරිපත් කිරීමත් සමගම ආරම්භ කිරීම සිදු වෙනවා කියන ගිතාම වගකීමෙන් ප්‍රකාශ කරමින් මේ ව්‍යාපාරය තුළ එක පැත්තකින් ප්‍රතිලාභ ලැබීමේදී අපි ඒ ප්‍රතිලාභයෙන් ඉවත් කරන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම දැනට සවිබල ගැනිච්ච කණ්ඩායම් සවිබල ගන්නවන්න කටයුතු වෙලා තියෙන කණ්ඩායම් යම් හේකින් තමන්ගේ මුද්දරය ස්වේච්ඡාවෙන් රජයට බාර දෙනවා නම් ඒ කණ්ඩායම් වලට අද ඔවුන් ලබන සමාජ ප්‍රතිලාභය, සමාජ ආරක්ෂණ ප්‍රතිලාභය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නත්, ඒ බැංකු පද්ධතියෙන් ලැබිච්ච සහන පවත්වාගෙන යන්නත් අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. වගේම විශේෂයෙන්ම මේ මතු කරපු ශුද්ධ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර පළාත වගේම මම නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු උතුරු මැද පළාතෙත් මේ ශුද්ධ මූල්‍ය ප්‍රශ්නය අද පෙරවරුවේ අපි මහා බැංකු අධිපතිතුමා සමග ගරු අග්‍රාමාත්‍යතුමා මේ ගැන සාකච්ඡා කර, ඒ වගේම රාජ්‍ය බැංකු පද්ධතියට ගරු අග්‍රාමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමක් සිදු කර, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මෙරටේ ශක්තිමත්ම බැංකු ජාලයක් වෙච්ච සමෘද්ධි බැංකු ජාලයක් මේ ශුද්ධ මූල්‍ය අර්බුදයෙන් අපේ රටේ ජනතාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒකෙන් අපි අදහස් කරන්නේ නැහැ කිසියම් කෙනෙක් පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන ගියා නම් ඒ ව්‍යාපාර අඩපණ කිරීමේ බලාපොරොත්තුවක් නෙවෙයි අපිට තියෙන්නේ. හැබැයි අපි දන්නවා නීත්‍යානුකූල නොවන ක්‍රමවේදයන් තුළ මේ ශුද්ධ මූල්‍ය අර්බුදයට ජනතාව ගොරුදුරු වෙලා තියෙනවා. වගේම ඒ ජනතාව වෙනුවෙන් වග කියන්න ඕන කණ්ඩායම් ජනතාව තලාපෙලා තවදුරටත්, ඒ කියන්නේ එක ණයක් බේරන්න තව ණයක් දීලා ජනතාව ණය බැරෙන් මිරිකෙන තැනකට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි රජයේ අවධානය යොමු කරලා ඒ ගැන මේ රාජ්‍ය බැංකු පද්ධතිය වගේම සමෘද්ධි බැංකු පද්ධතියත් අපේ 25,000කට ආසන්න ඒ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමත් එකතු වෙලා මේ අර්බුදයටත් විසඳුමක් අපේ කාලය තුළ රජය තුළ ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු අපි සිදු කරනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් නැවතත් අපි සහතිකයක් දෙනවා සමෘද්ධි ප්‍රතිලාභීන් වගේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කරන සියලුම සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න රජයක් හැටියට අපි බැඳී හිටිනවා කියන කාරණාවත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනි. අදිනයට අදාළ කටයුතු අවසන් කරමින් පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10:30 දක්වා කල්තැබේ.